අද දිනත් අප මේ සූදානම් වන්නේ අපගේ මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහායි. ඒ සඳහා අප ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ගෞරවනීය තනමල් විල ඥාන විමල ස්වාමීන් වහන්සේත්, ගෞරවනීය මාතලේ අමතදස්ස ස්වාමීන් වහන්සේත්, ඒ වගේම ගෞරවනීය කුරුණෑකල රත්නසාර ස්වාමීන් වහන්සේත්, මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාටත් අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ ධර්ම සාකච්ඡාව කරගෙන යන ලෙසට. තෙරුවන් සරණයි රවි මහත්මයා, ඉදිරි සියලු දෙනාටම තෙරුවන්
සරණයි. තෙරුවන් සරණයි තුලන් මහත්මයාතුළු සියලුම දෙනාට අදත් අපේ සාකච්ඡාවට අපි ස්වාමීන් වහන්සේලා දෙපා නමස්කාර පූර්වකව හැම දෙනා වෙනුවෙන්ම පිළිගන්නවා. සාකච්ඡාව මං හිතන්නේ ඒ විදිහටම කරගෙන යන්න පුළුවන්. තුලානි මහත්මිය, අපි ප්‍රශ්න තියෙන අයට ඉදිරිපත් කරන්න තියෙන්නේ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
ඉදමයි රවි මහත්මිය.
තෙරුවන් සරණයි. මේ වෘත්ත ඉදිරිපත් වෙන්නේ නැති හින්දා අපි ස්වාමීන් වහන්සේලාට අපේ සමත දැක්ටි ස්වාමීන් වහන්සේ තනමල්ලිල සංහසයෝගෙන් රයි අතනසාර සංහසතුන් නමතම එක අපි අර මේ මං හිතන්නේ ප්‍රායෝගික පැත්ති ගැටලු සාකච්ඡා වුණේ විශේෂෙන් දැනීමක් ගැන, දැන ගැනීමක් නැත්නම් ප්‍රතිසිතීමක් ගැන සාකච්ඡා වුණා ස්වාමීන් වහන්සේ. මට හිතෙනවා එක විග්‍රහ කරගත්තොත් හොඳයි කියලා. රණාන වෙලාවක දැනෙන ගතිය, සීතල ගතිය නැත්නම් හෝදන වෙලාවක කියන්නේ කාත ගෙනියනවද නැත්නම් මේ සීතල ස්වභාවයක්ද වතුර කියලා එක එක විදිහේ දැනීම් හෝ දැනගැනීම් කියන පැතිවලට එනවනේ. එතන අර ඒ සිහිය පිහිටීම කොහොමද කියන එක තව ටිකක් අපිට සාකච්ඡා කළොත් ඒක හැමෝටම උදව්වක් වෙයි කියලා හිතෙනවා ස්වාමීන් වහන්ස. අවසරයි ඔබ වහන්සේලාට ඒ තරුණ මුල් කරගෙන දැන් අපිට සාමාන්‍ය ජීවිතයේදී මුලින්ම අපිට හිතෙනවා මම දෙයක් කරනවා, මේ ශරීරයෙන් යමක් කරනවා නැත්නම් ශරීරයේ යමක් ගැටෙනවා. අතේ වතුර වදින එක තමයි මේ දැනීම. එහෙම නැත්නම් මේ සීතලක් දැනෙනවා, තද ගතියක් දැනෙනවා. ඒ මොකක් හරි මේ ස්වභාවයක් එක්ක කොහොමද මේකේ මෙනෙහි කරන්නේ නැත්තම් සිහිය පිහිටවන්නේ කියන එක කරුණාවෙන් ටිකක් විස්තර කරන්න පුළුවන් අවසරයි ස්වාමීන් වහන්සේලා.
අපගේ ආචාර්ය පාදෝත්තමක ඒ වගේම කල්යාණ මිත්‍ර අවසරයි අලවවි අනුමදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාර කරනවා. ඒ වගේම වැඩ සිටින අපේ අනිත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අපේ අනිත් ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව විස්තර කරයි අපේ කොග්ගලගේ මහත්මයා අහපු ප්‍රශ්න පිළිබඳව. ඇත්තටම මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාව අවසානයේදී මේ ලස්සන කරුණු ටිකක් අවසාන හරිය මතු කළා. මේ අර හරිම සත්‍යවාදීව කටයුතු කරනවා කියන කාරණයක් එක්ක ඉතින් ඒ කරුණු ටිකෙන්ම පටන් ගන්න හොඳයි කියලා මම අදහස් කළා. එහිදී ලොකු සාමිනාසේ මතු කළේ මේ අර ලෝකයේ යෙදෙන යෙදීම කියන කාරණය, කියන්නේ අපි ලෝකේ ඉන්නවා, කියන්නේ අපි ලෝකේ කටයුතු කරනවා, ඒක අපිට යෙදීමක් තියෙනවනේ, අපි කටයුතු කරනවානේ, ලෝකේ ජීවත් වෙනවානේ, ඒක බොරුයි හරි නැහැ හරි කියන්න බෑනේ. අන්න ඒක ඉන්න ඕන කියන කාරණය ලොකු සාමිනාසේ මතක් කළා. ඒ වගේම දැන් ඒ විදිහේ ජීවිතයක් ගත කරන අපට අපිට නොසිතෙන, අපිට සෝස්සායෙම නොසිතෙන කාරණයක්, නොදකින කාරණයක් කවුරු හරි පෙන්නනවානේ මේක මෙහෙමයි කියලා. මේ එතකොට අන්න ඒ විදිහේ කාරණයක් පෙන්නලා අපි එතකොට ඒක අපි හිතන්න යනවා මේ මොකද්ද කියන්නේ කියලා. එතකොට දැන් ඒ විදිහට අපි හිතද්දී අපට කොයිම වෙලාවකටවත් ඒ කියන්නේ ඒ කාරණේ පිළිබඳව අපිට විස්තර කර දීමක් මේකයි කියලා අපිට තහවුරු කර ගැනීමක් අපි හිතන විදිහකටම අපිට එන්නේ නැති විදිහකට. ඒ විදිහේ කාරණයක් යම් කෙනෙක් පෙන්නකොට එතකොට මෙහෙම දෙයක් පෙන්නවානේ කියන මෙහෙම දෙයක් පෙන්නවානේ මේ උත්තමයා කියලා අර එහෙම හැඟීමක් එනවනේ. එතකොට අන්න ඒ විදිහේ දෙයක් කියපු කෙනාට තියෙන ඒ යොමු වීම කියන කාරණයක් සායනාසේ මතු කළා. ඒ වගේම අපි අර දැන් හිතන විදිහක් අපිට පෙන්නවනේ පෙර නොසුවිරු විදිහට. එතකොට ඒ හිතන විදිහ ඒ හිතන විදිහනේ අපි කරන්න තියෙන අපිට. මොකද නැත්තම් අපි ලෝකේ අත්දැකීම් කියන ලෝකේ යෙදීම් එක්කනේ අපි ඉන්නේ. එතකොට ඒ හිතන විදිහනේ අපිට පෙන්නුවේ. එතකොට ඒ හිතන විදිහ කියන එක අපිට නිරන්තරයෙන්ම ඉස්මතු වෙන්නට ඕනනේ. එහෙම ඉස්මතු වෙන්නේ නැහැ කියන්නේ අපි ලෝකේ අර යෙදෙන යෙදීම් එක්කම ඉන්නවා කියන එකනේ. එතකොට අන්නේ හිතන විදිහ يعني හිතන විදිහම නිරන්තරයෙන්ම ඉස්මතු කරගත යුතුයි කියන අදහස. ඉතින් එන්නේ කරුණුත් එක්ක මේ අපේ මහත්මයා මතු කළ කාරණා ගත්තාම දැන් අර හොදනවා කියන කාරණේ ගත්තොත් එහෙම අපිට ලොකු සායනාසේ නිතරම මේ අවවාද කරලා තියෙනවා. ඒ යෙදෙන කාරණාව එක්ක බලන්න කියන්නේ යෙදෙන කාරණාව එක්ක ඒක වෙන විදිහ. ඒ කියන්නේ දැන් හොදනවා කියලා කිව්වහම හොදනවා දැන් හොදනවා මම ඉන්නවා හොදනවා කියන්නේ එහෙමනේ සාමාන්‍ය තියෙන මමනේ හොදන්නේ වෙන කවුරුත් නෙවෙයිනේ. එතකොට ඒ හිතන ප්‍රති ගොඩාක් ඒ ගැන ලොකු සායනාස මතු කරලා තියෙනවානේ. එතකොට ඔන්න හොදනවා මම ඉන්නවා මම මෙහෙම රෙදි හොදනවා කියලා අපි ලෝකෙ මට්ටමින් ඔන්න අපිට තියෙනවා අත්දැකීමක්. එතකොට දැන් මෙන්න මේක එක්ක මෙතන ඉඳගෙන මේක එක්ක තමයි අපි හිතන්න යන්න ඕන විදියනේ පෙන්නුවේ. එතකොට දැන් හොදනවා කියන එක දැන් අපි තන් හිතන්න අවකාශය සකස් කරගන්නවා. දැන් හොදනවා කියන එක දැන් ඔන්න හිතනවා. ඒ කියන්නේ විචක්ෂණයක් ඒ කියන්නේ විමසා බැලීමක් කරනවා. හොදනවා කියන්නේ එතකොට දැන් හොද කියන එකක් මෙතන තියෙනවනේ. එතකොට හොදනවා කියන්නේ මමනේ හොදන්නේ. දැන් සාමාන්‍ය යෙදීම එහෙම. එතකොට හොදනවා කියන එක හොදනවා කියන එකයි මමයි දෙකම එකක්ද නැත්නම් දෙකක්ද? ඔන්න ඔය විදිහට අපි දැන් අන්න අර නිකන් අපි හිතනවා මූලිකව. එතකොට හොදනවා කියන එකයි මමයි කියන එක දෙකම එකක්ද කියලා කියන්න බැහැනේ. එතකොට ඒ හොදනවා කියන එක එහෙමනම් නැති වෙනකොට මමත් නැති වෙන්න ඕනනේ. ඒ වගේම හොදනවායි මමයි දෙකක් කිව්වොත් එහෙම එතකොට මට ඕන විදිහක් කරන්න බෑනේ. හොදනවා කියන එකට අවශ්‍ය විදිහක් නෙවෙන්නේ. එන්න ඒ විදිහට අපිට හිතන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්තම් අර මම කවුද කියලා අර දැන් මමනේ හොදන්නේ. දැන් මමනේ හොදන්නේ සාමාන්‍ය යෙදී මේකනේ. එතකොට මම කවුද කියලා හිතන විදිහ බලලා පෙන්ලා තියෙනවා මම කවුද කියන එක. මම කවුද? මම කියන්නේ මේ ඇඟටද? ඇඟ කිව්වා මේක මගේන්නේ. එහෙම නැත්නම් නමින් ආමන්ත්‍රණය කරන්නේ නමටද? ඒක විවහාරය. ඒ කියන්නේ වචන ටිකක් ඒක අකුරු ටිකක් එතන. එතකොට අන්න ඒ විදිහට අපිට හිතන පැති තියෙනවානේ. අන්න ඒ විදිහට හිතන ඒ විදිහට අපි විමසා බලනකොට අර හොදනවා කියන යෙදිච්ච කාරණාව එක්ක ඔන්න එතකොට අපිට ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ එහෙනම් මොකද්ද මේ හොදනවා කියලා කියන්නේ මොකද්ද කියන ඇතුළෙන් එනවා මේ ප්‍රශ්නයක් සහ විමසීමට යොමු වීමක්. හොදනවා කියන මොකද්ද කියලා දැන් අපිට කොයිම විදියකින්වත් දැන් හොදනවා කියන එකට විග්‍රහයක් නැහැ මුලින්. දැන් අර විදියට විමසා බලද්දී මේ ඊට පස්සේ ඔන්න දැන් හොදනවා කියන එක මොකද්ද කියලා අපිට හොයන්න තමයි ඉතුරු වෙන්නේ. ඉතින් අන්න ඒ විදියට කොහොමද මේක වෙන්නේ? හොදනවා කියන්නේ මොකද්ද කියලා අන්න ඒ විදියට අපි හොයනවා කියන්නේ හිතනවා ඒ ගැන ඒ කාරණේ එකම. ඉතින් ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. එතකොට ඒ විදියට ඒ හිතන වැඩ පිළිවෙල ගැන අපට කොහෙත්ම විග්‍රහ දෙන්න බැහැ. ඉතින් ඒ විග්‍රහ ඒ ගැන ලොකු සායනස ගොඩාක් විස්තර කරලා තියෙනවා. ඒ හිතන විදිහ කියන එක දැන් අපිට සාමාන්‍යයෙන් අපි හිතාන යද්දී හිතන විදිහ දැන් මෙහෙමයි කියන එක අපිට එනවා. ඉතින් අපි ඉන්න මට්ටමේ දැන් අපි ඒ විදිහට හිතාන යනකොට දැන් මේ විදිහට හිතනකොට හොදනවා කියන එකක් නැහැ නේ. එහෙනම් හොදනවා කියන එකක් මේකට මුකුත් කියන්න බැහැ නේ. එහෙම නැත්නම් හොදනවා කියන එක මෙහෙම කරද්දී ඊතර වීමක් එනවනේ, මෙහෙම වෙනවනේ කියලා يعني හිතන විදිහක සමහර විට එන්න පුළුවන්. එතකොට දැන් අපිව දැනුවත් කරලා තියෙනවනේ, අපිට උගන්වලා තියෙනවනේ. එතකොට දැන් ඒ විදිහට අපිට හොදනවා කියන්නේ මේක يعني හොදනවා කියන දෙයක් නැහැ කියලා හරි නැත්නම් ඊතර වීමක් කියලා හරි දැන් අපිට ආවොත් එහෙම දැන් ඒකත් ආපහු ආය අපේම ආව අදහසක් නේ, අපිටම ආව වැටහීමක්, අපේම යෙදීමක් නේ ආපහු. ඒකත් ආපහු ආය දැන ගැනීමක් නේ. එතකොට ඒ දැන ගැනීම කවුද දැනගත්තේ? ඒත් මමනේ. එහෙනම් එතකොට අන්න අපේ වැරද්ද අපිට හදාගන්න එතන අවස්ථාවක් තියෙනවා ආයේ. මොකද අපි අර හිතන එකෙත් ආපහු හිතන්න ඕනනේ. එහෙම නැතුව හිතනවා කියලා නිකම්ම ඉබාගස්සේ මේ හිතාගෙන යන්න අපිට පුරුදු කරලා නැහැනේ. ඒක වරින් වර පීවරෙන් පීවරේ හිතන විදිහට ඒකේ වැරදි ඒ ළඟ ගැනීම දුරු වෙන විදිහට සායනස්සේ කරුණු පෙන්වලා තියෙනවානේ. එතකොට අන්න ඒ විදිහට මේ දැන් හිත කියන්නේ හොයනවා, හිතනවා, විචක්ෂණය කරනවා අර යෙදෙන කාරණාවෙකට. එතකොට දැන් ඒ විදිහට දැන් අපි අර සීතලක් දැනෙනවා කියලා මතුකලේ යෙදීමක්. එතකොට දැන් සීතලක් කියන එක දැනීමක්නේ, දැනෙනවනේ අපිට, ඇඟට දැනෙනවනේ. එතකොට අන්න එතන මට දැන් මම ඉන්නවා, මට දැන් මටනේ දැනෙන්නේ, වෙන කාටවත් නෙවෙයිනේ. එතකොට අපි දැන් අර මුකුත් දැන් අර යෙදීම එක්ක දැන් සීතලක් දැනෙනවා. අන්න ඒ යෙදීම එක්කදී අපිට අර කලින් දේවල් මුකුත් ගන්න බෑනේ එතෙන්. ඒ කියන්නේ අර කලින් හොයපු ඒවා, මොකද කලින් හොයපු ඒවා අපිට එතෙන් එනවනම් අනිත්‍යයි හරි නැත්නම් දුක හරි මොකක් හරි අදහසක් මෙතන ඊතර වීම මෙතන දෙයක් නැහැ කියලා හරි කලින් ඒවා මොකක් හරි එනවා කියන්නේ අපේ වැටහීමක් එක්ක එන දේවල්. ඒවා ඔක්කොම සද්දාරු චනසවාකාර පරිවිතක්ක දිට්ඨි නිඥානක් අන්ති කියන ඒවා එක ගියේවා නාපව එතෙන් දෙන්නේ. එතෙන් දෙන්න මුකුත් බෑ. අර යෙදීම එක්කම ඉන්නවා. ඒ කියන්නේ සීතලක් දැනෙනවා කියන එකම. එතකොට සීතලක් දැනෙනවා කියන එක ඉඳගෙනම ආයේ ඒක වෙන කාරණයක්. අර කලින් ඒවා මුකුත් එතෙන් ගන්නවා කියන එක අපිටම එතකොට තේරෙනවනේ. දැන් සායනස් එක කියන කරුණුත් එක්ක මේ අපේ වැටහීමක් එක්ක නෙන්නේ එතෙන්ද වෙනෙන්ද හේතුවක් නැහැ නේ. අනිත්‍යයි කියලා ආවත්, ඊතර වීමක් කියලා ආවත් ඒත් පැටහීමක් එක්කම නෙන්නේ. අන්න එතකොට දැන් සීතලක් දැනෙනවා කියන එකත් එක්ක ඔන්න අපි හිතන්න යනවා දැන් අර කලින් විදියටම. එතකොට දැනෙනවා කියන්නේ සීතලක් දැනෙනවානේ. දැනෙනවා කියන්නේ මොකද්ද කියන එකට මූලික ප්‍රවේශයක් හැටියට අපිට දැන් මොකද්ද කියලා හොයන්න අවශ්‍යතාවයක් තියෙන්න ඕන නැත්නම් ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැහැනේ හිතන්ද මොකද්ද කියලා හොයන්න. එතකොට දැනෙනවා කියන එක අර විදිහටම දැනෙනවා කියන්නේ මම කියන්නේ දෙකක්ද එකක්ද නැත්නම් ඉබේද වෙන්නේ මේක කියලා අන්න ඒ විදිහට අපි මූලිකව පොඩි විමසා බැලීමක් කරනවා. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා දැන් මම කියන්නත්ද දෙකම එකක් කියන්නත්ද දෙකක් කියන්නත් බෑ ඉබේ වෙනවා කියන්නත් බෑ කියලා ඔන්න දැන් ප්‍රශ්නයක් එනවා. එහෙනම් මොකද්ද දැනෙනවා කියන්නේ මොකද්ද කියලා අන්න අපිට ඇතුළෙන්ම මේ උවමනාවක් එක්ක එනවා මේ දැනෙනවා කියලා මොකද්ද කියලා හොයන්න. අන්න ඒ විදිහට ඉම්පස්සේ මොකද්ද කියලා අපි හිතනවා. ඒ කියන්නේ ඒ කාරණය ගැන හොයනවා ඒකම එතනම. ඉතින් අන්න ඒ විදිහට තමයි අර යෙදෙන කාරණාවෙක්ට අපිට මේ කටයුත්ත කරන්න තියෙන්නේ. ඉතින් එතකොට අපිට ඒ විදිහට අපි හිතද්දී අපේ අඩුපහඩු සායනාසේගේ දේශනා සාකච්ඡාවලදී පෙන්නලා තියෙනවනේ ඒ කරුණුත් එක්ක අපි දැන් හිතන විදිය ගැන ආපහු අපි බලනවා අපි හිතන විදිය මේ ආපහු ලැබ ගැනීමකට ගිහිල්ලාද කියලා. ඉතින් එතකොට ගත්තාම දැන් හිතන විදිය කිව්වහම අපිට ඒක අල්ලන්න පුළුවන් විදිහක් නෙවෙයිනේ හිතන විදිය. ඒ හිතන විදිය ඒක දැන් අර අපි අර හිතන්නම ඕන. දැන් එහෙම හිතන්නේ නැතුව හිතන විදිය يعني හිතන ස්වභාවය යම් කෙනෙක් නොසිතා එයා මෙහෙම වෙනවයි මේක මෙහෙමයි වෙනවා ඇත්තේ මේක මෙහෙමයි මේක මේ විදිහයි වෙනවා කියලා නිකන් උපකල්පනය කරාට හරියන්නේ නැහැ. අර අවංකවම තම තමන්ම යෙදෙන කාරණාව එක්ක අවංකවම හිතීමකට යන්න වෙනවා. ඒ හිතීමකට ගියොත් තමයි ඒ මොකද ඒ ඒ ඒ විදිහේ හිතීමේ අත්දැකීමක් එන්නේ එවිටනේ. එතකොට මේ ඒ විදිහට දැන් ඒ හිතීම ගත්තහම දැන් අපිට දැන් අර එහෙම හිතීමක් පෙන්වන යම් කෙනෙක් කල්යාණ මිත්‍රයන් වහන්සේ. එතකොට දැන් මේ ඒ හිතීම කියන එකට අපිට මේ කියන්නේ අපි එතනදී අපිට මුකුත් කියන්නේ අපිට කතා කරන්න බැරි ස්වභාවයක් ගොළු වීමක්. ඒ කියන්නේ මුකුත් කියන්න බැරි ස්වභාවයක්. කියන්න බෑ කියලාවත් කියන්න බැරි ස්වභාවයක් අර උපමාවක් එහෙම පෙන්වන අර සයිනස්සේ මේ වඳකාන්තාවක් මේට උපන් දරුවෙක් මේ මිරිඟුව පීනලා නානවා කියලා. අන්න ඒ වගේ මේ මුකුත් කරන්න බැරි ස්වභාවයක්. එතකොට දැන් එහෙම හිතීම ඒ විදිහට යෙදෙන කාරණාවෙක හිතීම අපිට කොයිම වෙලාවකවත් මේකයි කියලා කියන්න බැහැනි. එතකොට ඒ හිතීමම තමයි කරන්න වෙන්නේ අපිට. ඒ හිතීම නොකරනවා කියන්නේ අපි අර ලෝක මට්ටමින් අපි දැන් ඉන්නවා. ඒ කියන්නේ යෙදීමක් ඉන්නවනේ. මේක හොඳයි, මේක නරකයි, මම කරනවා, මට කරන්න ඕන කියලා අපි ඒක ඉන්නවා. හැබැයි අර විදිහට හිතන්න යනකොට යෙදෙන කාරණාවෙක අන්නේ හිතීම කොයිම විදිහකටවත් ආපහු ගන්න බෑ. ආයි හිතීමමනේ කරන්න තියෙන්නේ. ඉතින් එන්නේ කරුණුත් එක්ක මේ දරාගෙන ඉන්න විදිහට මේ හිතුනේ කරුණු ටිකක් මතක් කරන්න මහත්තයා. අපි අනිත් ෆයිනන්ස්ලත් කරුණු ඉස්තර කරා ඉවි. තෙරුවන් සරණයි මහත්තයා.
තෙරුවන් සරණ අපි අනිත් ෆයිනන්ස්ලා මේ දැන් හුවත් දැන් අපි රතන සාරසාන් අපි බොහොම ලස්සනට පැහැදිලි කළා මේ කර හොයන්න ඕන යම් කිසි ආකාරයක් මෙච්චන් කෙනෙක් මේක අර විමසන්න. එතන සාන්හස දැන් අපි අර මුලින් දැන් හෝදනවා කියලා දැනගත්ත මොකද්ද මේ හෝදනවා කියලා මුලින්ම හෝදනවා කියලා දැනගන්න. ඒකට ඒකේ අපිට හෝදනවා කියන එක නෙවෙයි, ඒකේ තියෙන එක එක જાති ගොඩක් හම්බ වෙන්නේ හෝදනවා කියන එක නෙවෙයි විස්තර කරන්න කියලා. ඒකට ඒ වෙන වෙන જાති ගොඩක් ගැන කතා කරනවා මිසක් අර හෝදනවා කියන එක විස්තර කරගන්න බැරි වෙනවා. ඉතින් සෙන්දි අපි හිතමු මේකේ මේ අත තියෙනවා, වතුර තියෙනවා, වඩ ඇවිනවා, මෙහෙම මෙහෙම සැලනේ වෙනවා, මොනවා හරි සබංගා ඔය විස්තර ටිකක් කියනවා මිසක් කර හෝදනවා කියන එක නෙමෙයි වෙන විස්තරයක් කරන්න. ඒකට මේ මොකද්ද මේ හෝදනවා කිව්වේ අද්ද කියලා අර ඒක එහෙම සීමක් කරන්න පුළුවන්. මේ හෝදනවා කියන එකද ඇත්තට මේ විස්තර කළේ. ඒකට ඒක ඔප්පු වෙන්නේ නැහැ. ඊළඟට ඕක ඊළඟට හෝදනවා කියන එක නෙවෙයි මෙතන තියෙන්නේ. අපි හිතමු ඊළඟට යනවා මේ දැනීම් ගොඩක්. අපි හිතමු වතුර කියලා දැනගත්තා කිව්වට වතුර නෙමෙයි සීතල ස්වභාවයක් දැනගෙන. නැත්තම් මේ මොකක් හරි තද ස්වභාවයක්, රස්නේ ගතියක් මොකක් හරි එහෙම ගතිය. එතකොට ඒක කියනකොට අර වතුරක් නෙමෙයි, අතකුත් නෙමෙයි, මේ අර කියපු විස්තරත් නෙවෙයි නෙමෙයි ඇත්තටම අත්දැකලා තියෙන්නේ. ඒ වුණාට මේ අත්දැකීමකුත් වෙනවනේ. මොකද්දෝ දැනීමකුත් තියෙනවා. මේ ඔය සීතල කියලා හරි, තද කියලා හරි, මොනවා හරි. එතකොට ඒ අත්දැකීම කියන්නේ අර කියපු අතවත් වතුරවත් ඒවා වෙන්නේ නැහනේ ඒ දැනීම කියන එක. ඊළඟට ඒවා නිකන් තේනවා අර මේ අරණ මොනවා හරි දරාගත්තු මොකක් හරි පරණ අත්දැකීමක් හරි අදහසක් හරි මේ ඇවිල්ලා තියෙන්නේ මේ මොහොතේ මේ සිද්ධිය එහෙම කතාවක් කියදිලා නැහැ, අදාළ නැහැ. ඒකෙත් ඊළඟට ඔය තව ටිකක් සියුම් කරත් මේ සීතල හද දැන් සීතල කියන එකක් නෙමෙයි නේද? දැනෙන ස්වභාවය දැනෙන ස්වභාවය සීතල කියලා දෙයක්වත් යෙදිලා නැහැ. මොකක්ද මේ දැනෙනවා කියන්නේ? එයා අන්න ඒ වගේ විමසීමක්ද ස්වාමීන් වහන්සේ තව පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ ආරාධනා කරන අනිත් ස්වාමීන් වහන්සේට වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්තයා, එතනදි මම චුට්ටක් පැහැදිලි කරන්න. දැන් ඇත්තටම එතන දැන් අර හොදනවා කියන එක දැන් අපි අවංකවම සත්‍යවාදීව ගත්තොත් එහෙම දැන් රෙදි හොදනවා කියන එකට ඒ යෙදීම ගත්තොත් මේ කෘත්‍යයත් එක්ක හොදනවා කියන එකක්නේ එතන ඇත්තටම තියෙන කාරණේ. දැන් හොදනවා කියන එක අපි අර ඔබතුමා මතු කළා වගේ ඒ විදිහට තමයි අර විමසීමක් මුලින්ම බලන්න ඕනේ. දැන් හොදනවා කියන එක අතේහා මෙහා කරන එක නෙවෙයි. එහෙම නැත්නම් සබන් වලට නෙවෙයි, රෙදි වලට නෙවෙයි හොදනවා කියන්නේ. හොදනවා කියන්නේ හොදනවා කියන එකටනේ. එතකොට හොදනවා කියන එකක් නිසා නේද අත එහෙම යන්නේ, රෙද්දක් එහෙම යන්නේ, සබන් කියන එහෙම වෙන්නේ. ඒ හොදනවා කියන එකම එකමනේ. නැත්තම් ඒ අර විදිහ කතාවක් එන්නේ නැහැනේ. එතකොට අන්න ඒ විදිහට අපි අර ඔබතුමායි හිතපු විදිහ වගේ ඒ විදිහට අපි මූලිකව අර දැන් එහාට මෙහාට මේක මොකද්ද කියලා බලනවා මුලින්ම විමසා බැලීම. එන්නේ ඒ විදිහට බලද්දි දැන් අපිට මේක මගහැරලා යන්නත් බැහැ. ඒ මගහැරලා යන්න බෑනේ. දැන් එහෙම යෙදීමක නෙමෙයි මේ වැඩේ කර කරම කොහොමද ඒක මගහැරලා යන්න බෑනේ. ඒක දැන් කියන්නේ මොකක්වත් ඒක කියන්නේ හොදනවා කියන එකකට විග්‍රහයක් ඒක නේ කියන්න බෑ කියලා නතර කරලා යන්නත් බෑනේ. මගහැරලා යන්න බෑනේ. ඇයිද එහෙම එකක් අපි කරනවනේ ජීවිතේ කරනවනේ එහෙමක. එහෙමනම් නොකර ඉන්න ඕන. අපි කරනවනේ. ඉතින් අන්න ඒකක් එතකොටම අන්න දැන් එතනම මතුවෙලා මේ හොදනවා කියන්නේ මොකද්ද කියලා විචක්ෂණයකට යන්න. හොයන්න මොකද්ද මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් අන්න ඒ විදිය තමයි මේ මාත්‍යා මේ මම අදහස් කරේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපේ අමත දස්සි සයින්නන්සේ වැඩ ඉන්නවා නම් තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි. මේ ඇත්තටම මහත්තයා දැන් අපි ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියලා හොයන, කියන්නේ හොයන්න යොමු වෙන සිද්ධියක්නේ. අපි හොදනවා කියන එක හෝ කනවා බොනවා කියන එක හෝ ඒ ඕනම දෙයක්. එතකොට ඒ ඕනම කාරණාවක් එක්ක අර විමසීමක් කියන එකත් ඉස්මතු කරන්න ඕනේ. එතකොට විමසීමක් කියන එකක් තුලින් තමයි අර ධර්මය කියන කාරණාවට යොමු වීමට අදාළ දැක්ම කියන කාරණාව ගොඩ නැගෙන්න ඕනේ. එතකොට දැන් අපිට අපි හිතමුකෝ රෙදි හොදන එකක් හෝ කුමන හෝ කාර්යයක් ගත්තම ඒ කාර්ය පිළිබඳව කියන්නේ ඒ ක්‍රියාව එහෙම නැත්නම් ඒ සංසිද්ධිය මේ අපි ඒ කාරණාව බෙදලා ඒක හිතන්නත් පුළුවන්. මොකද්ද මේක සීතලද තදගතියද උණුසුමද කියලා අර ඒවත් බලන්න පුළුවන්. මේක වර්ණද හැඩතලද කියලා හිතන්නත් පුළුවන්. හැබැයි දැන් මෙතන අපිට ඒක බෙදලා ඒක කල්ප අපේ කියන්නේ මම මැදිහත් වෙලා මගේ වෙච්ච සිද්ධිය මම්ම හිත හිත ඉන්න එක නෙවෙයි විමසීම කියලා කියන්නේ. අපිට ඒක බැලුවොත් අපිට ඒක මොකක් හරි දෙයක් නම් ඒක පිළිබඳ තියෙන අර ඒකට ඇලෙන්න ගැටෙන්න තියෙන ස්වභාවය සමහර විට නැති වෙයි. මොකද ඒක හිතේ තියෙන නිසා. හැබැයි අපිට වෙන්න ඕනේ එහෙම ඒක පිළිබඳ තියෙන ඇල්ම දුරු කිරීමක් කරලා අප වෙන එක ඒ අර හිතේ ඉන්න කාරණා තුල ලැබෙගෙන ඉන්නවා කියන එක නෙවෙයි. විමසන ගතියක් ඉස්මතු වෙන්න ඕනේ. එතකොට විමසන ගතියකට තමයි මේ කාරණාවක් ලං කරන්නේ. එතකොට සත්‍යවාදී අධ්‍යක්ීමකින් තමයි විමසන ගතිය යොමු කරන්නේ. නැත්නම් අපිට මනක් කල්පිතයක් දීලා බෑනේ කියන්නේ. සත්‍යවාදී නොවන අධ්‍යක්ීමක් ලං කරලා බෑ. එතකොට මගේ කියලා කාරණාවක් එක යෙදෙන කාරණාවක්මයි අධ්‍යක්ීමක්, සත්‍යවාදී අධ්‍යක්ීමක්මයි ලං කරන්නේ. එතකොට මේකෙන් විමසීම කියන එකයි ඉස්මතු වෙන්න ඕනේ. එතකොට අන්නේ විමසීම ඉස්මතු වෙද්දී හැබැයි මෙතෙන්ද එනකන් ඒ කියන්නේ දැන් මේ කාරණාවට එනකන් අපිට ওই විදිහ හරියටම එකවර හිතන්න බෑ. නමුත් අපි හිතන්න ඕනේ දැන් මහතෙක් කිව්වා වගේ අර මුලින්ම අර අත මේ වෙනවා වතුර ගෑවෙනවා අනම්මනම් එහෙම කරලා ඊට පස්සේ ඒක තද ගතියක්ද එහෙම නැත්නම් සීතලද රස්නියක්ද ඒ මොනවා කිව්වත් අන්න දැන් අපිට මොන විදිහකට කිව්වත් එක්කෝ දැනුණා, එක්කෝ දැනගත්තා, එක්කෝ ඇසුණා, එක්කෝ දැක්කා. ওই වගේ සංසිද්ධියක් නෙන්නේ. එතකොට අපේ පැත්තෙන් අපි කල්පනාවකට ගිහිල්ලා තමයි මේක තද ගතියක් කියලා දාන්නේ. සිදුවීම වෙන්නේ දැනීම කියන එක. වතුර නම් ඒ වතුර ඒකේ දැනීමක් නම් වෙන්නේ එහෙම නැත්නම් හඳුන ගැනීමක් කියලා කරන එක. ඒක මෙන්න මේකයි හැමෝටම අත හොදන්න යනකොට හැමෝටම වෙන්නේ දැනීම කියන එකක් එක්ක නවතින්න ඕනේ නැහැ. ඒක කෙනෙකුට වෙන්නේ දැකීමක් නම් ඒ සම්බන්ධව කෙනෙකුට ඒ වතුර ගල් හඩක් එක වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඒකට අපි කොටු වෙන්න ඕනේ නැහැ. නමුත් එතන සංසිද්ධියක මොකක් හරි ඒ කෙනාට අදාළ වූ සත්‍යවාදී යෙදීම වෙන්නේ එහෙම දැනීම කියලා එකක් නම් එහෙනම් දැනීම කියන කාරණාවක් වී එහෙම වෙලා තියෙද්දි අපි ඒක අපේ පැත්තෙන් තමයි මේක වතුරද කල්පනාවට ගිහිල්ලා මේ ගොඩාක් ජාති දාන්නේ. එහෙනම් දැන් දැනීම කියන එක මොකක්ද කියන කාරණාවනේ දැන් විමසීමකට ඉඩක් ඉන්නේ. දැනීමක් නිසානේ අර අර දේවල් ඔක්කොම ලඟුනේ අපිට. එතකොට මේ දැනීම කියන මේ ඒ වගේ ඉදීමක් නිසා තමයි අර අර කියන කාරණා ඔක්කොම අපිට මේ හිතන්න ඉඩක් ආවේ. අපේ නිර්වචනට නිර්වචන වලට ඉඩක් ආවා. එහෙනම් ඒ නිර්වචනයට අදාළ විදිහට දැන් එහෙනම් කොයන්ද වෙන්නේ මේ දැනීම කියන එක. හැබැයි දැන් අපිට දැනීම කියන කාරණාව තුලම ඉන්න බෑ. එහෙනම් අපේ කල්පනාවකට යනවා. එහෙනම් අපි අපේ කල්පනාවකට නොයන ගතියකට එන්න තමයි අර දැන් ඉතින් මම කියන කෙනා මේ අපිට ලැබෙන ජීවිතේ ලැබෙන අපේ නොයෙකුත් අපේ පැවැත්මෝල් තියෙනවනේ අතුගානා වෙන්න පුළුවන් කනවා බොන විදිහ වෙන්න පුළුවන් ඕනම එක අර විදිහට ජීවිතේ හිතන්න කිව්වේ මුලින්ම තමයි. එතකොට යම් මේ වගේ තැනකට අපි ගියනකොට අන්න දැන් එයා ජීවිතේ එහෙම කාරණා පිළිබඳව ඒ කාරණා හිතලා දැක්මක් ගොඩනැගිලා තියෙනවා. එතකොට මේ විමසන ගතිය යම් කාරණාවක් මුලගෙන විමසන ගතියක් ඉස්මතු වෙනවා. එතකොට අන්න එතනදී දැන් මෙතෙන්ද මේ කාරණා කුළු ගන්නලා කතා කරනකොට මේ දැක්මක් එක්ක මේ සිහිය මේ භාවිතය කතා කරනකොට දැන් මේක ප්‍රඥා භාවිතයක් වෙන්න නම් ආපහුම මේ දකින්නදී මගේ ඇහක් එක්කද අහනදී මගේ කනක් එක්කද නැත්නම් මගේ දැනීමක් ඔස්සේ මට මේ මේක පිච්චුණාද මේක සීතල වුණාද මේක උණුසුම් වුණාද කියන කාරණාවක් ඉන්න බෑනේ. ඒක ඉන්නේ මගේ මමත් එක්ක ඥාපහු. දැන් මෙතන කතා කරන්නේ අන්න අර සම්පූර්ණයෙන්ම අර සිද්ධිය එහෙනම් වෙන්නේ දැනීම කියන එකක යෙදීම. එහෙනම් දැනීම කියන එකක යෙදීමක් කියලා අන්න ওই කාරණාවට එනකොට දැන් දැනීමක් නැහැ හෝ දැනීමක් තියෙනවා හෝ කියන කාරණාවක් එන්න ඉඩක් නැහැ. මෙන්න මේ දැක්ම මේ හරියට විමසීම ඉස්මතු වෙනකොට. අන්නේ විමසීම ඉස්මතු වෙලා තියෙද්දි අන්නේ විමසීම තුළට අන්නේ දැනීම කියන කාරණාවට විග්‍රහයක් දෙන්න බෑ. එහෙනම් මේ විග්‍රහය කියපු කෙනාගෙන් එහෙම නැත්නම් හිතන්න කියලා දුන්න කෙනාගෙන් ඒ විමසීම කියන්නේ ඒ විමසන ගතියෙන් එහෙනම් අන්න දැන් යොමු වීමක් වෙන්නේ. අන්න දැන් මෙතනදී බාහිරට යොමු වීමක් කියන කාරණාවක් උනේ නැත්නම් ආපහු වෙන්නේ තමන්ගේ නිර්වචනයක් එක්ක මේ දැනීම කියන කාරණාව විග්‍රහ කරන එක. එතකොට අන්න තමන්ට ලං වෙලා මේ දැනීම කියන කාරණාව විග්‍රහ කරනවා. එතකොට දැන් එහෙම වෙන්නේම ආපහු අර දැන් මෙතනින් බාහිරට යොමු වීමක් කියන එකක් උනේ නැත්නම් දෙකයි තියෙන්නේ වෙන්නේ එක්ක පසේබුදු කෙනෙක් වෙන්න ඕනේ. ඒක වෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. එක්ක බුදු කෙනෙක් වෙන්න ඕනේ. සම්මත ඒ ඇරුණකොට මෙතනින් එහාට යනවා නම් මෙතනින් එහාට කෙනෙක් හැටියට ලෝකේ මහත්ය කතා කරන්න තියෙන්නේ මේකේ ප්‍රකටත්වයක් නොවන විදිහට අන අරූප විමුක්ස කියන කාරණාවලට යන්න පුළුවන් ඒ අදාළ ධර්ම විඤ්ඤාණයක් එක්ක. හැබැයි මෙතනින් එහාට සක්කාය නිරෝධී කියන ස්වභාවය ඒ ධම්ම ස්වභාවයකට නම් මේ කුළු ගන්නලා කතා කරන්න හදන්නේ එහෙනම් මේ දැනීම කියන කාරණාව තියනවා හෝ නැහැ හෝ කියන කාරණාවක් මෙතනදී එහෙම මේ කියන්නේ ඒ වගේ දැක්මක් නෙමෙයි මෙතන තියෙන කෙනෙකුට ලබන්න පුළුවන් ඒ වගේ එකක් මේ හිත මුලින්දලා හිතපු විදිහත් එක්ක ඇවිල්ලා බලනකොට එහෙනම් ඔන්න ඔයකර දැන් දැනීමක් කියන කාරණාවක් මේ එහෙනම් ඔතනදි තමයි අර බාහිරට ප්‍රශ්න ගැටීමක් අපිට දැන් අර බාහිරට යොමු වෙලා කල්යන මිත්‍රකට යොමු වෙලා මේ විමසන ගතියෙන් ඒ අහපු දේ හිතපු දේ විමසීමෙන් ප්‍රශ්න කිරීමක් යෙදෙන තැන බාහිරට යොමු වීමක් කියන එකක් එක්ක ගොඩනගෙන ප්‍රඥාවක් තියෙනවනේ. අන්න ඒක එක්කනේ මේ සුදුසු නෑ කියන කතාවකට ඉඩක් එන්නේ. නැත්තම් මගේ හිතෙන් මට නිදහස් වෙන්න පුළුවන් නම් හිතලා මේක හැමෝම පස්සේ බුදුර ඒ වෙන්න ඕනේ නං. එහෙම වෙන්නේ නෑ. එහෙනම් මේක මෙතනදී සම්පූර්ණයෙන් බාහිරට යොමු වීම කියන එකනේ. හැබැයි මේ යොමු වීමෙදී අන්න අරෙන් ඇහෙන්න ඕනේ අර ලෝභ දේශ මොහ කියන දහමට මේ යටත් නොවන අර ගැඹුරු බව ඉස්මතු වෙන කාරණා. එහෙනම් ඒක ඒ බාහිරට යොමු වීම කියන පදනම මුල් කරගෙන අන්න එතනදී මේ දැනීම විතරක් නං තමන්ගේ කෝණේ තමන්ගේ ප්‍රකල්පන වලට ඉඩක් නැත්නම් අන්න ඒ කාරණාවත් එක්ක එහෙනම් ඔතනදී ප්‍රශ්න කරන්නේ ඕ දැන් දැනීමක් නම් තමන්ගේ විග්‍රහ එන්නේ නැත්නම් දැනීමක් හැටියට යෙදීමක් එහෙම නැත්නම් ලැබීමක් වෙනවද කියන එක. එතකොට ඔය කාරණාවෙදී අන්න එයාට යථාභූතයෙන් උත්තර දෙන්නේ දැන් මේ විමසන ගතියයි. තියෙනවා හෝ නැහැ කියලා ගන්න බැරි දැක්මකුත් තියෙනවා. බාහිරට යොමු වීමකුත් එක්ක අන්න විමසන ගතියක් එක. දැන් ආපහු ඒ දැනීම මගේද මට සීතල දැනුණද ඒ කතාවට ඉඩක් නැහැ. කොහොමත් මේ දැක්මට ඉඩක් දෙන්නේ. එහෙනම් දැන් මේ විමසන ගතියෙන් යුතු අන සිහිය නුවණ කියන කාරණා මේ එකක බව කියන එකත් එක්ක තමයි දැන් මේ නැතුවද ඒකත් අය කෙනාගේ හැටි නෙමෙයි දැන් අර විමසන ගතියෙන් යුතු සිහියක් එක්ක ඒ දැක්මෙන් සිහියක් එක්ක ඒක තමයි දැන් එහෙනම් ඒ කාරණාවට අදාළවයි අර අර පරියය එහෙන්නේ. එතකොට බැලීමක් හැටි තේදීමක් වෙනවද ලැබීමක් වෙනවද කියලා අහපුවාම ආපහු අපි මේ අපි සූත්‍ර කෑලි වලට යන්නේ නැත්නම් අවංකවම මේ කියන දැක්ම භාවිතාවේ සිදුවීමක් එක්ක නම් ඉන්නේ. එහෙනම් ඒකට උත්තරේ යථාභූතයෙන්මයි දෙන්නේ ඉදීමක් ලැබීමක් වෙන්නේ නැහැ කියන එක. ඉදීමක් ලැබීමක් වෙන්නේ නැත්නම් ආයේ ප්‍රශ්න කරන්න ඕනේ නැහැ පිළිහිටීමක් වෙනවද නැද්ද කියලා. නමුත් කල්‍යාණ මිත්‍යා ඕන නම් එතන ඉහට ප්‍රශ්න කරයි. එතකොට ඒ පිළිහිටීමක් වෙන්නේ නැත්නම් ඒක මම කියලා ගැනීම සුදුසු නැත්නම් අන්න දැක්මක් ගොඩ නැගුණා. දැන් දැක්මක් එක සිහියක් කියන එක. අන්න වීර්යය කියන එක. එතකොට දැන් එතන එහෙම දැන් මම කියලා ගැනීම සුදුසු නෑ කියන එකක් එක්ක අන්න සම්පඤ්ඤාය දැක්කම අන්න දකින්න කියලා ජීවිතයක් අනිත් පැත්තට වල. දැන් අතු අපි ප්‍රතිහෝදන එකක් එක්ක විතර නෙවෙයි ජීවිතින්නේ. එතකොට මෙතනදී මේ දැක්ම ඇති කරගන්න. මේ දැක්මට අදාළ යම් දර්ශනයක් ගොඩනගෙන්න ඕනේ. ඒ ගොඩනගෙන්න ඕනේ දර්ශනය තමයි මේ විවිධ පරයයන් ඔස්සේ කියලා තියෙන්නේ. එතකොට දැන් ඒක ඇති කරගන්නේ නැතුව අපි මෙතන මට ඇහෙනවා මට පේනවා මගේ හැ සහ මගේ දැනීම කියන කාරණාවක් එක්ක අපි ධහමට යන්න ගියොත් අන්න මගේ දැනීම නම් ඉතින් මට දැනෙන එක සාධාරණයිනේ අතේ සීතල මගේ අතේ සී මට අතර සීතල මට දැනෙන එක සාධාරණයිනේ මේ තියෙන දෙයක් දෙයක මොකක් හරි යමක් දෙයක් එක්ක ඉතින් අන්න ඒ කාරණා ගොඩනගෙනවා. එතකොට මෙතන කතාව කියන එක සම්පූර්ණයෙන්ම අර මේ දැක්මක් කියන එක පොඩි එකක් වෙන්නේ නැහැ. ඒක මේ සාමාන්‍යයෙන් නේ අපිට දැක්මක් කියුවම අපිට මේ ඇහෙන කාරණාව ඇහිච්ච ගමන් දැක්ම ඇතිවීමක් කියන එක වෙන්නේ නැහැ. එහෙනම් ජීවිතේ අපි ජීවත් වෙද්දී මොකද්ද කියලා මේ ජීවිතයේ සංසිද්ධිත් එක අපි හිතන කෙනෙක් වෙන්න ඕනේ සහ ඒ හිතන ගතියත් එක්ක අපිට යමක්ද ලැබෙන්නේ ලැබෙන එක ඒ එහෙම්මම ගිලින්න නැතුව අර විමසන කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් ධම්මික සූත්‍රය විස්තර කිරීමම තියෙන්නේ සත්‍ය රකින්න කෙනාගේ විග්‍රහය සම්පූර්ණයෙන් එන්නේ එයාට ලැබෙන දේ මේ ඇත්තක් කියලා ගන්නවා කියන එකක් යෙදෙන්නේ නැනේ. එයා යෙදෙන්නේ නැත්තේ කල්පනාවකින් නෙමෙයි මේක. ජීවිතයේ අත්දැකීමක් එක්ක එයා සත්‍යවාදීවම අත්දැකීම තුල මේ ඇත්තක් කියලා ලැබගන්නේ නැත්තේ අන්න අර විදිහට එයා ජීවිතයේ යෙදෙන කාරණාවල් මොකක්ද කියලා හොයනකොට ඒකේ විමසන ගතිය ඉස්මතු වෙනවා. ඒ විමසන ගතියක් එක්ක අන්න එයාට ගැඹුරු දෙයක් අහනවන ලෝභ දේශ මොහ කියන මේ කාරණාවලින් තොරව අන්න ගැඹුරු බවක් අන්න ඇහෙන ධර්මයක් තමන්ගේ කෝණයට සද්දාරුචි අනුස්සව ආකාර පරිවිතක් වලට ලැබෙන එකක් නොවිය යුතුයි. අනිත් එක ඒ කාරණාව ලැබුණාට පස්සේ අපි සද්දාරුචි අනුස්සව ආකාර පරිවිතක් කියලා ලෝකේ දැනුම ගන්න විදිහකට ගන්න හදන්නේම මෙන්න මේ දැක්ම කියන එක තේරුම් ගන්න නිරවුල් කරගන්න බැරුව. දැක්ම මගේ දැක්ම මට නිරවුල් වෙනවා නෙමෙයි. මේ බාහිර මේ අපිට අපේ ජීවිතයේ ඇතුළ කාරණාවක් ඔස්සේම අන්න ජීවිතය දිහා බලන අර කෝණයක වෙනස් වීම. කරුණු සහිතව මේ හිතන ගතියක් එක්ක මෙතන මේ සිද්ධියම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොර වුණත් කෙනෙකුට මේ ටික එනවා මේ ජීවිතේ හිතනකොට. නමුත් දැන් අපිට බුදුරජාණන්සේගේ ධර්ම කියන කාරණාවකට එන්න ධර්මයෙන් අරගෙන කියලා දෙන්න වෙනවා. එතකොට මේ කාරණාව සම්පූර්ණයෙන්ම අන්න එතකොට මෙතෙන්දයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ සංසිද්ධි කතා කරන්න වෙන්නේ. මෙන්න මේ වගේ දැක්මක් ඇති වුණාම ඒ දැක්මක් එක්ක ඉදිච්ච කෙනේ අන්න සක්කා නිරෝධි ධමයක් කියන කෙනාට යොමු වීම කියන තැනදී තමයි මේ දැක්මේ භාවිතය වෙන්නේ. ඊට පස්සේ ඒ දැක්ම ප්‍රඥාවෙන් භාවිතා වෙන කාරණාව කතා කරන්නේ. අන්න මේ විමසන ගතිය කියන එකත් එක්ක අන්න ඒකත් එක්ක තමයි සිහිය කියන එක කතා කරන්නේ. ඉතින් මේ මාත්‍ය අපේකට ඒක තමයි මට දරාගෙන ඉන්න විදිහට උත්තර දෙන්නේ. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි සයින්හොස් ප්‍රහම හොඳයි ඒ ප්‍රකාර විමසන කෙනෙකුට ගොඩාක් වටිනවා. එතකොට ඒ විමසීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම මේ එක මම මතක් කරනවා තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් රේස් හෑන්ඩ් කරන්න මම මේ ප්‍රශ්න ඇති හින්දා තව තව මේක අන්ති කරගෙන යනවා මේ අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ ඒකේ ලක්ෂණත් පෙන්වන දැන් මේ මේ අර අපිට ඉන අර පෝදනවා අර දිහෝදනවා අපද වකුගත අපව මේවා සීරම අපිට දැන් මේ විනසගෙන යනකොට පේනවා මේ දැනීමක් හින්දානේ දැනගත්තේ නැත්නම් ඇසීමක් හින්දානේ වතුර ඇහෙන සද්දෙ හින්දා වෙන්න පුළුවන් නැත්නම් මේ අර දැනෙන ගතියක් හින්දා වෙන්න පුළුවන් මොකක් හරි නැත්නම් පෙනීමක් හින්දා වෙන්න පුළුවන් නේද ඒ වගේ එහෙම නැත්නම් අර සිතීමක් ඔය අර අපේ වචන වලින් ගත්තොත් අහලා තියෙන එකට අර දිත්ත සුතමුත විඤ්ඤාත මූලික කරුණු මස ගොඩනගපු ලෝකයන් නේද ඉතුරු ඔක්කොම. එතකොට ඒ කරුණ බැලුවොත් ඒකේ අර එකක්වත් නැහැ. එතකොට මේ එකනේ ඒ දැන් දැනීම හරි ඇසීම හරි කියන එකට කිසිම අදාළත්වයක් නැති ගොඩක් නෙමේ සකස් වෙලා තියෙන්නේ. එතකොට දැන් අපිට දැන් අරවට දැන් සිහිය පිහිටනකොට ඔන්න එක පැත්තකින් මුලින් පේනවා මේවා එතකොට මේ අර කිසිම ඔය ඒ අපි අත්දැකපු ස්වභාවයකට අයිති නැති දේවල් ගොඩාක් මෙතෙන්ට දාලා. ඉතින් ඒක එතන නෙවෙයිනේ ඒක කොහෙන් හරි අර ඔකට තමයි කියන්නේ අපි අර පරණ අත්දැකීමක්. හරි මොකක් හරි ගෙනහැලා මෙතෙන්ට දාලා මොනවද සංකල්ප ගොඩක් හදනවා වගේ. ඊළඟට ප්‍රශ්නේ එනවා දැන් ඒක පැත්තකින් බැලුවහම අන්න දහමට කියලා කියනවා එහෙනම් ඒ හදපු කියන ඒවා එකක්වත් අදාළ නැහැ එහෙම නැත්නම් ඒ ඒවයි පැත්තෙන් බැලුවොත් ඔන්න ඕක තමයි ඒක අනිත් ඒවා පිටින්න්නේ කියලා හිතන්න පුළුවන් දැන් ඔන්න ඔතන එකක් තමයි තෙන්දි අපිට අර්ථයක් එනව නේද අනිත් කියන්නේ මේකයි කියලා එහෙම වුණොත් ආයේ අර ආපහු ඒකේ ලැබ ගැනීමක් වෙනව නේද කියන එක එකක් ඊළඟට දැන් මේ මූලික සිද්ධි ටිකට කියන්නේ ඇසීම දැනීම දැනගෙන පෙනීම කියන ටිකට අවධානය තියෙනකොට අරව ගොඩ නැගෙන්නෙම නැහැ. අර මුලින් අර වගේ හිතුණා. දැන් එහෙම හිතෙන්නේ නැහැ. එතකොට ඔන්න මේ ටිකට ඒ සිය තියන එතනින් එහාට යන්නේ. දැන් ඊළඟට ප්‍රශ්නේ එනවා මේ ඉතින් මේ බව දැනගන්නේ කොහොමද? දැනෙනවා කියලා දැනගන්නේ කොහොම? නැත්නම් ඇහෙනවා කියලා දැනගන්නේ කොහොම? ගන්න ඒ වගේ විමසීම් එක්ක දැන් ඕකේ එක පැත්තක් වහන්සේ හරි සස්සනයි කියලා හිතනවා මට මතු කරපු දෙය. දැන් අපි ওই දිහා බලා හිටියොත් අර සමහර විට ඒකත් ඉතින් අර අර්ථයක් නැහැ වගේනේ. ඒක නොදැනීමයි වෙන්න හරි නැත්තම් ඔහි දැනෙනවා ඉතින් අදහසක් ඉන්නේ දැන් මෙන්න මේ ගතිය දැන් අර බුදුදහමක් අහලා නැති කෙනෙකුටත් ඉතින් ඔය ස්වභාවය ඒ හරියට තියෙනවන පිහිටගෙන හිටියෝ දැන් ඔන්න ඔතෙන්දී මේ දහම ඇහෙන්න ඕන කියන එක නැත්තම් කල්යාණ මිත්‍රයේගේ උපකාරය ලැබෙන්න ඕන කියන ඒ ස්වභාවය වහන්සේ සිහිපත් කළා මේ අනේ ඒ ස්වභාවය දැන් මොකද්ද මේ දැනීම කියන්නේ දැන් අර ඒකට දාන විස්තර ටික අයින් වුණා කිය මොක මේක සීතලද තද්දද රවම් තමයි ඒ වුණාට මේක නැති වෙලක් නැහැ මොකද්ද මේ ස්වභාවය නැත්තම් මේ ඇහෙන ස්වභාවය කියන එක නැති වෙලා නැහැ ඒක නැති කරන්න ඕන කියන එක නෙමෙයි එහෙමකට මේ තියෙනවා නේ ඉතින් අර දාපු ඒවා එකක්වත් නැත්නම් මේක වෙන්නේ කොහොමද ඒ ගොඩ නැගපු ඒ ඔක්කොම මේකට අදාළ නැත්නම් කොහොමද මේක වෙන්නේ වගේ අර ඒ ප්‍රශ්න ගොඩක් එනවනේ එතන සයින් හම්සල්ට පොඩ්ඩක් කරනවින් ඉස්තර කරන්න පුළුවන් අවශ්‍යයි
ඕ ඇත්තටම හත්ය දැන් අපිට දැන් මොනවා හරි දෙයක් ඇහෙන් දැක්කම අපිට දැන් ෆෝන් එකක් නම් තියන්නේ ආතේ ෆෝන් එකක් තියෙන ෆෝන් එක මම දකිනවා කියන එක තමයි හිතන්නේ නැතුව අපිට නිකන් ලෝකයේ යෙදෙන විදිය. එතකොට දැන් අපිට මේ විදිහට හිතවුවම වෙන්නේ දැක්කීමක් කියන එකකනේ. ඒ දැක්කීමක් කියන එක තමයි අපි සිදුවීම. හැබැයි ෆෝන් එකක් කියලා අපි නම් කරලා හරි මොකක් හරි එහෙම කරන්න යන්නේ ඊට පස්සේ අර හිතන්නේ නැති ගතිය නිසා. එතකොට ෆෝන් එකට එහා පැත්තේ පොතක් තියෙනවා නම් තවත් මොකක් හරි ෆෝන් එකක් තියෙනවා නම් තවත් මොකක් හරි එහෙම අපි දැක්කොත් ඒ දේ ඒ හැම එකක්ම අපි දැකලා තියෙන්නේ ඒ දැකීමක් කියන එකක් වෙලා තියෙන්නේ අපි යන අපේ කල්පනාවක් එක්ක තමයි අපේ කෝණයක එක තමයි අපට දාන්නේ. දැන් අපිට ඒ කාරණාවත් එක්ක දැන් අපේ දැන් හඬ ඇහෙනවා අපිට ඉන්න කෙනෙක්ගේ හඬ ඇහෙනවා කියන එකක් එක්ක නේ තියෙන්නේ. අපිට ඇසීමක් කියන එක නෙවෙයි තියෙන්නේ. එතකොට දැන් ওই කාරණා අර විදිහට හිතවුවට පස්සේ දැන් අර තමන්ගේ ආවේනික දැක්මක් කියන කාරණාවකට එන්න ඉඩක් කියන්නේ මේ ඇත්තක්ම කියලා එහෙම ගන්න තියෙනවාම කියලා ගන්න ලෝකයේ අන්නේ ඒ ගතියකට ඉඩක් නැහැනේ. එහෙනම් මේ සම්පූර්ණයෙන්ම මිත්‍යෙන්ද ආවට පස්සේ අර ඒ කියන්නේ මේ දැක්මක් කියන එකකට සාමාන්‍ය ලෝකයේ ලෝකයේ ඉදිච්ච කරනව හිතද්දී අන්නේ යොමු වෙච්ච ඒ හිතන්න යොමු වෙච්ච ගතියට ඒ සිද්ධියත් එක්කනේ දැන් කතා කරන්නේ. දැන් එතකොට දැකපු දේ හෝ දැකපු මම කියන එක නෙවෙයි දැකීමක් කියන එක. අහපු මම හෝ අහපු දේ හෝ කියන එක නෙවෙයි ඇසීමක් කියන එක. අන්නේ එහෙම කාරණාව කුළු ගන්නනේ. එතකොට ඒ කාරණාවට දැන් තමන්ගේ පැත්තේ විග්‍රහයක් දෙන්න බැරි විදිහක් නම් යෙදිලා තියෙන්නේ. යාගේ හිතන ගතිය තුළම. එහෙනම් මේ කාරණාවට මම ඉන්නකොට දැන් වෙන කාගෙන් හරි අහන්නම් කියන කල්පනාවක් එන්න ඉඩක් නැහැ. මෙතනදී එහෙනම් මේ දැක්මක් එක්ක අන්න යොමු වීම කියන එක වෙන්නේ ඔතෙන්ද මේ සම්පූර්ණයෙන්ම අර කියන්නේ දැන් අර පහුගිය කාලේ කියවනේ දර්ශනවාදී අසරණකමක් ගැන ස්වාමීන් වහන්සේ. එතකොට මම හිතන්නේ මේ සැබෑම අර්ථය එන්න ඕනේ ඔතෙන්. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම එහෙනම් බාහිරට යොමු වීම මේ මග කියන්නගේ කෙනෙකුට යොමු වීම කියන එක. දැන් මේකට උත්තරයක් මට දෙන්න බැහැ. මට මේකට උත්තරයක් මම්ම ගන්නව නම් එක්ක මගේ විමුක්තියක් විතර කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ මේක සංඥාවක් එක්ක ප්‍රකට නොවන ගතියක් එක්ක උන අසංජී කියලා. එක්ක ඒ වගේ පැත්තකට යනවා මෙතනින් එහාට. එතකොට නමුත් අපිට මේ හිතන්න කියන කාරණා සහ අපි බුදුරජාණන්සේගේ ධර්ම කියන එක කල්යම කියන වහන්සේ කියන එකක් එක්ක ඒ පදණං කරගෙන හිතන නිසා අපිට අර ඒ පැත්තකට අන්නේ මුක්තිකාමීන්ගේ ඒ විමුක්ති කියන ස්වභාවය තමන්ගේ කෝණයකට ලැබිච්ච විමුක්තියක් තමන්ගේ කියන්නේ තමන්ට ලැබුණු විමුක්තියක් අත්විඳින්න ඉන්න එහෙම එකක් නෙමෙයිනේ. දැන් එහෙනම් මෙතන මේ සිදුවීමත් එක්ක දැන් අපිට දහම් කාරණාවක් මෙතෙන්ද අරන් දාගෙන අපිට විමුක්ත වෙන්න කියන එකකුත් නෙමෙයි වෙන්නේ. එහෙනම් මෙතන අර කල්යාණ මිත්‍රය මත කියන කාරණාව මෙතන මේ වගේ හිතීමේ පරාසයක් එක්ක තමයි බාහිරට යොමු වෙන්නේ. හැබැයි මේ හිතීම කරලා තියෙනවා නම් කෙනෙක් එතකොට මේ හිතීමත් එක්ක අන්න එයාට දිට්ඨි දිට්ඨමත්තන් කියන කාරණාව නැත්තම් අපි උදේ සාකච්ඡාවේත් අර ධම්මිකනෝ නැහිවි ඉමස්මින් සති ඉඳන් උති. දැන් මේ කාරණා මෙතෙන්ද කුළු ගන්න මේ කියලා දැන් අපිට ඉන්න ලෝකයේදී ඉන්න තැනකදී අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ස්වභාවයන් කතා කරද්දී මෙන්න මේ ගතිය නැති නිසා තමයි අපිට අපේ ප්‍රකල්පන වලට එහෙම නැත්නම් අපි වෙන සූත්‍රවල ගැලපීම් වලට ඒ දේවල් වලට යන්නේ. ඇත්තටම මෙතන මට කල්‍යාණ මිත්‍රකුට නැමෙන්න ඕනේ කියලා ගතිය නෙමෙයි මතුවෙන්නේ. මේ දැක්මත් එක දැන් අපිට දීලා තියෙන්නේ අපි යම් පදනමක් තියෙනවනේ මතයා. දැන් අපිට දේශනාවලට යොමු වෙලා අන්න කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන යන ගතියක් යටින් පදනම් බේස් එක හැටියට තියෙනවා. එතකොට ඒක තියෙන නිසා මේ තැනේදී අපිට එහෙනම් ඒකාන්තයෙන්ම අපේ ගුණාත්මක පැත්තෙන් සත්පුරුෂ භාවයකින් මේ හිතීම මේ දැක්ම යොමු වෙලා නම් යථාර්ථූතේන්න එහෙනම් දැන් මෙතන මේ ප්‍රශ්න කරලා මේ විමසන ගතියට අන්න ප්‍රඥාවේ ආහාර සිදුවෙන්නේ එහෙනම් කල්යනා මිත්‍රට අනුගත වීමකින්මයි. එහෙනම් මොකද්ද ස්වාමීනි කියන එක අන්න ධම් සාකච්ඡා විමුක්තායතනය කියන එකට ඉද. එහෙනම් දැන් මෙතන එහෙම මේ අර දැන් මහා දැම්මම අසරණ වුණා ඉන්න මං යමු වෙනනම් කියලා මම කල්පනාවක් දාලා ඒකට යමු වෙන්න ඕනේ කියන එකක් එන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙතනදී සම්පූර්ණයෙන්ම මේ සිද්ධියත් එක්ක මේ ඇත්තටම අර දහම කියන කෙනාට යමු වීම කියන එකයි ඒ ගැඹුරු දහමකට හිත යමු වීම කියන එකයි කියන සංසිද්ධිය තමයි ගොඩ නැගෙන්නේ. මොකද මෙයා ලෝකේ ප්‍රඥාවන්තයෙක්. එතකොට මේ අනිත් එක තමයි මෙතන අනිවිමුක්තිකාමීද නැද්ද කියන එක අපි දාන්න ඕනේ. අර අනිවිමුක්තිකාමී කියන එක උනත් පෙන්නන්නේ ඒ කියන්නේ මෙහෙම සමාජයකට තමයි බුදුරජාණන් වහන්සේ දහම කියන්නේ. එතකොට මේ මේකයි බුදුරජාණන් වහන්සේකද අනිවිමුක්තිකාමීද කියන කාරණාවක් නෙමෙයි. මෙහෙම ජීවිතේ හිතපු අයටයි මොකද ප්‍රඥාවන්තුන්ටයි දහම කියන එකේ අර්ථය ඕකයි. නැත්තම් ලෝකේ ඊතර වෙච්ච මිනිස්සු ඉඳලා ඊතර වෙන මිනිස්සුන්ට දහම කියනවා කියන එක නෙමෙයිනේ. එහෙනම් මෙහෙම ජීවිතය ජීවත් වෙන කාරණා එක්ක ජීවිතේ හිතපු අය වෙන්න ඕනේ. මොකද මේකෙන් ජීවන් සීමාවක් ඉස්මතු වෙලා මෙන්න මේ දැක්ම කුළුගන්නේලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දහම ඇහිීමක් කියන එකක් සිද්ධ වෙනවා කියන වචනේ ගන්නවා කියන්නේ මේ ඇහිීමට යොමු වීමනේ. එහෙනම් බාහිරට යොමු වීමනේ කුළුගන්නේ. එහෙනම් ඒ කාරණාවයි සිදු විය යුත්තේ. මෙතනදී අර පදරම බේසික තියෙනවා නම් දැන් කිව්වේ කවුද? දහමක් නිසා නේද මේක කියන කාරණාව අන්නේ ඒක මොකක්ද කියන එකත් එක්ක යොමු වීම වෙන්නේ. එතකොට මෙතන අර ආය ඇවිල්ලා මට ඕනේ සූත්‍රේ මම තෝරගන්නවා නෙවෙයි, මේ දැක්මට අදාළ සූත්‍රේ බාහ්‍ය සූත්‍රේද නැත්නම් මේ දැක්මට අදාළ සූත්‍රේ තන්දකෝවද කියලා මම තෝරගන්න එකක් වෙන්න බෑනේ. දැන් මෙතන තමන්ගේ කල්පනාවට කොහොමවත් ඉඩක් නැති දැක්මක් නම් මෙතන තියෙන්නේ. එහෙම ඉන්න බෑ. එහෙනම් ඒක බාහ්‍යද එහෙම නැත්නම් බාහිර කීප එකක්ද අජිතට කීප එකක්ද කියන කාරණාව මේ නෙවෙයි. එයා දැන් එයාගේ දැන් අජිතට කිව්වේ අජිත දැකගෙන ඉන්න කාරණාවට එක්ක. බාහිරට කිව්වේ බාහිරට අදාළ විදිහට. එතකොට දැන් ඒ විදිහට අපි යමු උනාට පස්සේ අන්න මේ දැක් මේ සත්‍යවාදීකමක් තියෙනවනම් බුදුරජාණන් වහන්සේ විදිහටම අපිට දෙන්න බැරි වෙයි. හැබැයි එහෙනම් කල්යාණ මිත්‍යන් වහන්සේට මේ දැන් අපි ලොකු සංස්කේම උනා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධකුත් කියන්නේ නමුත් අපිට අන්න මේ ගතිය සත්‍යවාදීන මේකට අදාළ වූ විදිහේ යම් සත්‍යවාදී කෙනෙක් යොමු වෙනවනම් ඒ සත්‍යවාදී ගතියට අදාළ සත්‍ය දහමක් කතා කරනවනම් අන්න මෙතන බොහෝ ඉඩකඩක් තියෙනවා. අන්න ඒ කාරණාව. හැබැයි මෙතනදී මේ බලෙන් නැමෙන්න ඕනේ කියලා නැමෙන එකක්වත් නෙමෙයි. මේ දැක්මේ ස්වභාවය තමයි මේ දැක්මක් ඇතිවෙනවනම් අන්න දැන් පස්ස කරනවා. අන්න විමසනවා කියන එක. එතකොට අන්න ප්‍රඥාවේ ආහාර කියන එක අන්න ඊට පස්සේ තමයි දහමකට අනුව මනාව ඉදීම කියන එක. නම් ධර්මකට අනුව මනාව යෙදීමක් වෙන්න නම් මෙන්න මේ ගතිය ඇති වෙලා ඒ ගතියෙන් යුතු වෙනවා. ආයේ මෙතෙන්ද මොනියම් විදිහකටවත් මටෝනේ සූත්‍රේ තෝර ගැනීමක් හෝ කරන්න එහෙම බෑ. මොකද මේ මටෝනේ සූත්‍රේ දැන් අජිතට කියලා තිබ්බේ අජිතේ කෝණයත් එක්ක. ඒ දුක්සති වික්ෂුට කියන්නේ එයාගේ කෝණයත් එක්ක. එහෙනම් දැන් මං මේ මෙතන මේ ගතිය කියන එක ස්වභාවය අන්න දැන් මේක තවදුරටත් හදලා නැත්නම් තමයි අනුපිළිවෙල කතාවෙන් තවත් මේ ගතිය ඉස්මතු කරන්නේ. එහෙනම් මේ කාරණාවෙදි සම්පූර්ණයෙන්ම බාහිරට යොමු වීම බාහිර ඇහෙන කාරණාවත් එක්ක අන්න ඒකට අනුව සෝ ඒකට අනුව මනසිකාරය කියන එකත් එක්ක තමයි යොන්ස මනසිකාරයත් එක්ක සිහිය කියන කාරණාව කතා කරන්නේ. ඒතන මහත් ඒ විදිහට ගන්න එක හොඳයි කියලා හිතනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපේ අවසරයි අපේ ඥානයිනල සයින්හන්සෙට හරි රත්නසාර සයින්හන්සෙට හරි මොනා හරි එකතු කරන්න තියනද සයින්හන්සෙලා අවසරයි.
තිරුවන් සරණයි. අපිටම මේ තවත් එකතු කරොත් අපි සයින්හන්සෙ කියපු කාරණාම වෙනත් වචන වලින් තමයි කියවන්න තියෙන්නේ. නිසා විකාශ කිරීමක් එහෙම අම්පින් එකතු කරන්න අවශ්‍ය නැහැ කියලායි අදහස් කළේ.
එහෙමයි. fine නහස. අසරපේ හස් දසයි නහස. ඒක කොහොම පින්නේ පැහැදිලි කිරීමට එතන මම තව ටිකක් මේ ප්‍රායෝගිකට ගියොත් දැන් අපි හිතමු දැන් ඔය දැනීමේ කතා කරපු එකම දැන් ඇවිදිනවා කියලා හිතන්නකො. දැන් ඇවිදිනවා කියනකොට අපිට ඕන දැන් මුලින්ම අර කකුල පොළොවේ ගැටෙනවා ශරීරයත් ඇවිදිනවා අරවා මේවා ඇවිල්ලා අන්තිමට එනවා මේ ඉතින් මේ මොහොතේ ඇත්තටම ප්‍රායෝගික අත්දැකීම දැනීමක් විතරයි. ඒ දැනීම කියන එකේ අර ශරීරයක්වත් පොළොවක්වත් ඒව ඔක්කොම ඒකට අදාළ නැහැනේ. දැනීම කියන එක නෙවෙයිනේ. ඒ වෙන මොනවද දාපු සංකල්ප ගොඩක් වගේ නේ. ඒකට දැන් දැනීමට විතරක් සිහිය තියාගෙන ඉන්නකොට දැන් يعني දැනීම කියන එක ඊළඟට ප්‍රශ්නේ එනවා. මොකක්ද මේ දැනීම? ඒකේ දැන් අනිත් පැත්තට බැලුවොත් ශරීරයේ කියတဲ့ කෝකට අදාළ නැත්නම් මේ කොහොමද දැනෙන්නේ? කොහටද දැනෙන්නේ? අවුද මේ දැනෙනව දැනගන්නේ? අන්න ඔය වගේ ගැටලු ටිකක් එනවනේ සායින්හන්ස. දැනීමක් නැති වෙන්නෙත් නෑනේ මේක තියෙනවනේ. දැන් අපි විදිනකොට හොඳට බලා ඉන්න පුළුවන් ඒ දැනීම දිහා. ඒ කියන්නේ අපි හිතමු දැන් කකුල පොළවේ ගෑවෙන තැන මොකක් හරි දැනීමක් කියලා. ඒක මම අර විස්තර කරන්න කිව්වට දැන් දැනීම දිහා බලනකොට කකුල කියන අදහසවත් පොළව කියන අදහසවත් වෙන්නේ අර දැනෙන ගතිය මොකක් හරි. හැබැයි මේ දැනෙන බව දන්නවා. ඉතින් මේ අරව මේකට අදාළ නැත්නම් කොහොමද මේ දැනෙන්නේ? මොකක්ද මේ දැනෙන්නේ? ඒ වගේ නිකන් ඇටලුවක් එනවනේ සංඥාංශ කොහොමද මේක ගැන පොඩි විග්‍රහයක් කරන්න පුළුවන් නේද අවසරයි.
ඔව් හතේ කියන්නේ ඇත්තටම මේ දැන් ඕකෙම විග්‍රහයක් වගේ තමයි අපි අර ධම්මිකනෝන උදේහපේගත් මේ ඇත්තටම දැන් අපිට දැන් ওই විදිහට දැනීමක් කියන එකක් අපිට දැනීමක් කියන එකක් තමයි සිදුවීම කියලා එන්නේ අර මුල් කාරණා හිතවුවට පස්සේ. නැත්තම් කොහොමත්ම මගේ කයට දැනීමක් තමයි සිදුවීම උනේ අපිට හිතන්න ගන්දි. එතකොට දැන් දැනීම කියන එකක් අන්න දැනගනි ආපහු අර දැන ගැනීමක් ආපහු ඒක දිහා දැන් කොච්චර බැලුවත් ආපහු ඒක එන්නේ ඒක දැනීමක් කියන තැනක් එක තමයි අන්න මේ සොකීයත්වයේ කියන කාරණාවක් එක්කනේ. එතකොට මේ ජීවිතයේ හිතන කාරණාවක් එක්ක අන්න දැන් මෙතන සම්පූර්ණයෙන්ම අර මේ ආපහු අර මේක ආපහු විමසන්න යන එකක් එන්න විදිහක් නැහැ. අර මුලින්ම විමසාගෙන එන පිළිවෙල බලද්දි ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ දැන් කොගලගේ මහත්තයා අහපු කාරණාත් එක්කම මෙතන මේ දැක්ම කුළු ගැන්විලා එනකොට අර ඒක අර ජීවිතේ හිතන්න අරගෙන එතන ඉඳලා හිතාගෙන එන කෙනෙක්ගේ දැක්ම මිසක් අර ඉන්න තැන හිතන්න යොමු වීමේදී එකපාරට මෙතෙන්ද වයින්වා කියන එකක් නෙමෙයි. එතකොට දැන් මෙතන ක්‍රමාක්‍රම කියන්නේ ක්‍රමානුකූල ක්‍රමවේදයකින් තමයි මේ හිතන ගතියට එන්නේ. අර මේක ඇවිදීම කියන එක නම් ඇවිදීම කියන එක මමද නැත්නම් මගේ බාහිරද? එහෙම නැත්නම් දැන් ඒක මමම කියලා ගත්තොත් මට ආයේ ඇවිදිනේ එක විතරයි කරන්න වෙන්නේ, කන බොන එක කරන්න හම්බෙන්නේ. එහෙනම් මගේ බාහිරද? මගේ බාහිර කියලා ගත්තා නම් ඇයි මගේ කියන කාරණාව මේක කතා කරේ බාහිර නෙවෙයි මට අදාළ නෙවෙයි මේක. ඉතින් අර ඕ වගේ දැන් අපි නොයෙකුත් විදිහට ජීවිතේ හිතනවා නම් අන්නේ හිතන ගති අපි ඒදිලා තියෙනවා නම් අන්නේ එහෙම හිතපු එහෙම හිතලා හිතලා එන කෙනෙකුට තමයි මේ දැක්ම කියන කාරණාවට ලෝකේ තුල දැක්මක් තමයි. නමුත් ලෝකේ තුල මේ දැක්ම ඇති වෙන්නේ ලෝකයක් යෙදෙන හැටි, ඒ කියන්නේ යෙදෙන හැටි හිතුවොත් දැන් ලෝකයක් කියන්නේ ලෝකයක් තියෙන ලෝකයක් හම්බෙලා ඒ තියෙන ලෝකයෙන් නිදහස් වෙන්න ධර්මය කියන කාරණාව ගන්න එකක් වෙනව නැත්තම් ඇත්තටම ලෝකය කියලා යෙදෙන ඒ එදීමේ අඥානකමනේ මේකෙන් ඉස්මතු කරන්න හදන්නේ. එතකොට දැන් මේ ලෝකයක් කියන එක පැනෙන්නේ මාගේ කියන කාරණාවක්. ඒක එතකොට දැන් මේවා හිතන්නේ නැත්තම් අර මේවා බෙද බෙද බලන්න කියලා එහෙම නෙමෙයි. මේ කාරණාව දැන් මගේ එකක් එක ලැබෙනවා. එතකොට ඔය ගොගලගේ මහත්තයා අහපු ප්‍රශ්නෙට ඇත්තටම මේ ප්‍රශ්නෙට ඉඩක් කියන්නේ නෑ. අර මුලින්ම ඉඳලා හිතාගෙන එන කතාවට මෙතෙන් ආවට පස්සේ දැනීමක් නම් දැනීම කියන එකක් විතරයි. එතකොට දැනීම කියන කාරණාවක් එක්ක ආයි මේක දැනගත්තේ කවුද කියන එකක් යන්නේ මගේ කල්පනාවකින්. එතකොට මගේ කල්පනාව කියන එකක් මෙතෙන්ද එන්න විදිහක් නෑ ප්‍රායෝගිකව එන්න රටාව බලද්දි. ඒ කියන්නේ මෙයාට මෙයාට දැන් මෙතන දැනීමක් කියන එක එහෙම ඉදීමක් කියන එක මෙයාගේ දැක්මක් දැන්. කියන يعني මගේ දැනීම කියන දැක්මට ඉඩක්. ඒක ඉඩක් නැති වෙන්න හේතුව තමයි අර හිතන රටාව. ඒ හිතන රටාවත් එක්ක ඇවිල්ලා දැන් මෙයාගේ තියෙන ලෝකයක් කියන කාරණාවක් ඒකාන්ත ඇත්තක් කියන කාරණාවකට ඉන්න ඉඩක් නෑ. අර මතකයි දැන් ස්වාමීන් වහන්සේ අර ඔය දේ තුනක් උපමා කරලා වගේ කිව්වා වගේ මතකයක් තියෙනවා. මම දන්නේ නෑ. නමුත් මම ඒකත් කිව්වේ කියලා දන්නේ නෑ. නමුත් මම මේක මෙතන කියන්නම්. මේ මෙතන මතු විචාරකේට දැන් දේ තුනක් කියන එකක් අපි හිතමුකෝ. මේ දැන් පොඩි ළමයෙක් දකින්නකොට තියෙන දේ දුන්න ඉල්ලලා තමයි යන්නේ. හැබැයි දැන් දේ දුන්නක් කියන එකක් තියෙන දේ දුන්න ඉල්ලලා ඇඬුවට වැඩිහිටි කෙනෙක් නම් ඒක ඒ දේ දුන්න එහෙම මෙහෙම භෞතික ස්වභාවයෙන් මෙහෙම අල්ලලා මේ තියනවා කියලා දෙන්න බැරි බවක්. හැබැයි එහෙම ඉදිරියනේ නැහැ ඇත්තට තියනවා කියලා එහෙම ගැනීමක් වැඩිහිටියෙ දෙන්නේ. හැබැයි නැහැ කියලා එක්කුත් නැහනේ. එතකොට අන්න එහෙම එකක් දැක්කවා. එතකොට ආයි ඒක මෙතෙන් ආවට පස්සේ ආයි දේ දුන්න මෙහෙමයි මෙහෙමයි කියලා මේ කල්පනා කර කර යන්නේ නැහනේ ඒ දැක්ම තුල. එතකොට ආපස්සට යන්නේ නැත්නම් එහෙනම් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන කාරණාව දැන් මේක දැන් මේ වචන දාපුවාම මේ ඕක අනිවිමුක්තිකාමීන්තනි කියලා හිතෙනවා. නමුත් ජීවිතයේ හිතන යථාර්ථවාදී අයගේ ලක්ෂණ තමයි මේ විදිහට හිතද්දි මේ දැක්ම කුළු ගැන්නේ. අපි ඒක අනිවිමුක්තිකාමීන්ද බුදුරණාහිගේ නෙවෙයිද බුදුරණාහිගේද උවස්සක දහම අහන්න ඕනේ මේ සුදුසුත්තේද කියන ඒවට එන්න ඕනේ. ජීවිතයේ යථාර්ථවාදීව හිතනවා නම් හිතන කෙනාගේ ගොඩනගෙන දැක්ම මේකයි. ඒ දැක්මක් භාවිතා වෙනවා කියලා කියන්නේ ඒ දැක්ම කියන එක සංකල්පයක් නෙමෙයි. දැන් අපිට තියෙන ලෝකේ තියෙන කටහඬක් හැමෝටම ඇහෙනවා කියන එක වගේම තමයි ඒක නම් අපේ දැන් දැක්ම. ඒ විදිහටම අපිට මේ තියෙන කාරණාව විමසද්දී ඒ විමසන්නේ යොමු වෙනකොට මන්න තියෙනවා කියලා ගැනීමට ඉඩක් නැහැ. කොහොම විමසන්නේ යොමු වෙනකොට පොලාරික වශයෙන්. ඒතර විමසන ගතියක් එක දැක්ම ගොඩ නැගුණම අන්නේ දැක්ම කියන කාරණාවක් කියෙදෙන්නේ අය අපහු මගේ කියන එකක් එක්කට ඉඩක් නැතිද මගේ කියන එක නෑ කියන එක නෙවෙයි කියනවා කියන එක නෙවෙයි අර එහෙම නැත්ේ කියන ගැනීමක් එක්ක තමයි දැන් සිද්ධියක් ගොඩ නැගලා තියෙන්නේ. හැබැයි මේක ඒකාන්ත ඇත්තක් කියන තැනකට යන්න ඒ දැක්ම තුල ඉඩක් නෑ. ඒක නිසා මේ සම්පූර්ණයෙන්ම මාත්‍ය මෙතෙන් එන්නකොට ආපහු මෙතන කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සම්පූර්ණයෙන්ම අර දැන් අර බාහ්‍ය සූත්‍රේ උනත් අර උදේම කතා කරපු කාරණාවල මෙතෙන්ද මේ දැනීමක යෙදීමක් කියන එක වුණාම අය ඒකට එතන මේ විමස කියන්නේ ඒක විමසලා ප්‍රශ්න කරන්න ඒකට අදාළ දහම කියන කෙනාට යොමු වීම කියන එක සිදු වෙන්නේ මෙන්න මෙතනදී. එතකොට මෙතෙන්ද ඒකට යොමු වෙන්නේ දැන් ආපස්සට මේ දැනීම ලැබුණේ මගේ කායතද කියලා ප්‍රශ්නෙට එන්න ඉඩක් නැති වෙච්ච තැනදීමයි. ආපස්සට මගේ කයක තමයි මේක උනේ කියන එකකට ආපස්සට තමන්ගේ ප්‍රකල්පනේ තෙන්ද ඉඳ තියෙනවා නම් එහෙනම් මේ කියන දැක්ම භාවිතයක් නෙවෙයි වෙලා තියෙන්නේ තාමත් හිතන කෙනෙක් ජීවිතේ නම් හිතමින් හිතීම දිනු වෙන්න ඕන කෙනෙක්. ඒක නිසා මෙතන සම්පූර්ණයෙන්ම අර බාහිරට යොමු වීම කියන එක එන තැන වෙනකොට දැක්ම කියන එක මේකට ඒකාන්ත මේ මගේ කයක් තියෙනවා මට දෙවෙන් දෙයක් ලැබුණා අන්නේ ඒක කතාවලට ඉඩක් නැති වෙන. තේරුම් ගන්නයි.
තේරුම් ගන්න. ඒ කියන්නේ සයින්ස් කය පිරිසිඳ දැකලා නැහැ කියන වගේ එකක් නේද? ආපහු මේ කය නැත්නම් ඔබ කොහොමද වෙන්නේ කියන ගැටලුවක් එනවා නම් කය කියන ඒ පිරිසිඳ දැකලා නැහැ. මොකද කය පිළිබඳව ආයේ එනවනේ සංකල්ප. මේ පිරිසිඳ දැක්කනම් ඒක ඉතර වීමක්ම වගේ කිය කරව බාන්ද. දැන් දේ දුන්න කිව්වහම අපිට ඉතින් ওই දේ දුන්න ගන්න පුළුවන්ද බැයිද ඒ ප්‍රශ්න හිතන්නවත් අවශ්‍ය නැහැ නේ. අනේ ඒ වගේ අදහසක්ද ස්වාමීන් වහන්සේ? එරුවන් පරණයි. පස්සරයි අපිට ඇහෙන්නේ නැහැ. අපේ
විමහත්ය අමිතදාසී ස්වාමීන් වහන්සේ නම් මේ විසන්දි වෙලා වගේ
එහෙම අපේ අනිත් ස්වාමීන් වහන්සේලාට අදහසක් තියනවා නම් එහෙම ඉදිරිපත් කරන්න නැත්නම් අපි එන ප්‍රශ්න නැත්නම් අවසන් කරන්නත් පුළුවන් කාට හරි තියනවා නම් අහන්න යොමු වෙමු නේද? අවසරයි.
හොඳයි. තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරමු.
අපේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේලාට අපහසු වේ තියෙන්නේ තමාරේ විතර ඉඳන් දිගටම ඇදෙන්න නිසා ඇතුළු නැත්නම් අපි අවසන් කරමු නේද? අවසරයි.
හොඳයි. මම හිතන්නේ මේ ඇත්තටම මේ අවසානට නිකුත් කරපු ධර්ම සාකච්ඡාවට අවධානය යොමු කරවතින් මම ගොඩාක් තීව්‍ර විදියට අපිට අර ඇත්තම කියන්නේ ඇස දිව කය මන කියන ආයතන ටික ගත්තොත් එක ප්‍රායෝගික භාවිත වන අවස්ථාවනේ මේ පේනවා එනවා දැනෙනවා දැනගන්නවා කියලා කියන්නේ සිත සුතමුත විඤ්ඤාත කියන තැන් හතරත් එක්ක. ඉතින් ඒකත් එක්ක අලලා මුතේ සම්බන්ධයෙන් කරපු මේ මහා අනර්ග විවරණයේ සාකච්ඡාව තුළින් ගැඹුණා. ඒ වගේම ලොකු සාමිවහන්සේ, ඒ වගේම අපේ අමරදස් සාමිවහන්සේ, ඉතින් මුරත් සාමිවහන්සේ, මේ සාමිවහන්සේලා මේ ඒ හා සම්බන්ධයෙන් ගොඩාක් දේ උලුප්පල මතු කරන කරුණාකාස් මතු කිරීම කරා. ඉතින් ඒ නිසා මේ අතරම මේ ප්‍රමාණවත් කරුණු මේ වෙනුවට ඉදිරිපත් වුණා කියලා අපගේ හැඟීම වෙන්නේ. ඇත්තටම මේ අපේ ජීවිත අධ්‍යක්ෂ මොස්සේ විවිධ විදියකට විවිධ ආකාරයන් වලට විවිධ කෝණ ඔස්සේ තීව්‍ර කර කර මතු කර කර ඒ කියන්නේ ඉලක්කය යොමු වීම, වරදින තැන් වලදී වරදින හැටි සහ දිශාගත වී යුතු ආකාරයන් පිළිබඳව විවිධ විදියකට විවිධ ආකාරයෙන් විවරණය කරා. ඉතින් ඒ නිසා අපේ බණ අහන පින්තුනුත් මේවා කෙරෙහි හොඳ අවධානයෙන් යුක්ත වෙ ඉන්නේ. ඉතින් ඒ නිසා අර ස්වාමීන් වහන්සේ නිතර සිහිපත් කරපු කාරණයක් තමයි හිතන ගතියකට කල්යාණ මිත්‍රයාට යොමු වීමෙන්, ඒ කියන්නේ ප්‍රතිපදාවට යොමු අනුගත වීමෙන් තමයි ඉතර විමක් විය හැකි. අපේ ජීවිතයේ හැබෑව ඇත්තව ජීවිත කාරණාවන් ඔස්සේ ඒ මොකද්ද කියලා හිතන ගතියක් එක නිගමනවලට යන්නේ නැතුව, ඒ උත්තරවලට එන්නේ නැතුව, සීමා සාගත වීම වලට එන්නේ නැතුව ඒ කොමක්ද හොයාගෙන යන ගමන් කිරීමේදී අපිට ඒ කියන්නේ හිතන ගතියකට ඊතර වෙන දහමක් ඇහින තැන, අන්න එතෙන්දි අපි මේ සකියත්යෙන් ඊතර වීම කියන දේ කුල ගැන්නේනවා. ඉතින් ඒ වෙනස තමයි අපි කවුරුත් උත්සක වෙන්නේ, අපි කවුරුත් උත්සාහ දරන්නේ මේ අපේ ජීවිත හැම ආකාරයකම ජීවිත අධ්‍යක්ෂින් ඔස්සේ ජීවත් වෙනවා කියන කාරණාවන් ඔස්සේ හිතමින් විමසමින් ප්‍රතිපදාත්මකව යොමු වෙමින් කටයුතු කරන්න. ඉතින් ඒ නිසා අද උදෑසන කාලයේ පටන් මේ මොහොත දක්වාම පින්වත්ව අපි සියලු දෙනාම රැස් කරගත් සියලු පුණ්‍ය ශක්තියින් අපේ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ මේ දින කීපෙම දැඩි යම් කායික අපහසුතාවයන් මැද්දේ වුණා ස්වාමීන් වහන්සේ අපිට අපි සියලු දෙනාටම ශක්තියක් වෙලා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා අපිට ඒ අසියන ශක්තිය ලබා දුන්නා. ඉතින් ඒ වගේම අපි අනිත් ස්වාමීන් වහන්සේලාත් අවශ්‍ය අවවාදන සාසන ලබා දුන්නා. කොග්ගලගේ මේතුමාත්, ඒ වගේම තුලානි මහත්මියත්, ප්‍රශ්න නැගූ සියලු දෙනාමත්, ඒ වගේම ශ්‍රවණය කළ හැමෝම දෙනා, මේ කටයුතු සංවිධානය කරන තාක්ෂණික දායකත්වයේ දරන මේ හැමෝම දෙනා මේ විදිහෙන් දායකත්වයේ දරු සියලු දෙනාටම පැවිදිතුමන්ටත්, ඒ වගේම ගිහිපින්වත් හැමෝම දෙනාටත් සියලු දෙනාට උතුම් උදහමින් සැනසීම පිණිස මේ පුණ්‍ය ශක්තියෙන් හේතු උපනිශ්‍රේ වේවා කියන මෙච්චිතින් මේ කටයුතු සම්පූර්ණ කරනවා. සියලු දෙනාට තිරුවන් සරණයි.
මහාචාර්යතුමාටත් තිරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේලාට අපි පින් අනුමෝදනාවක් පොඩ්ඩක් සිද්ධ කරමු. අද උදේ උදේ දැසන ඉඳලම අප වෙනුවෙන් මේ අද දානයක් සමහර විට ස්වාමීන් වහන්සේලාට නොලැබුණා වෙන්නත් පුළුවන්. අප වෙනුවෙන් මේ ධර්ම කරන ලද ඉතාම වටිනා ධර්ම දාන මේ කුසලයට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා තනමල් විල ඥාන විමල ස්වාමීන් වහන්සේ, කුරුණෑගල රතනසාර ස්වාමීන් වහන්සේ, ඒ වගේම මාතලේ අමතදස්සි ස්වාමීන් වහන්සේ, රවි කොග්ගලගේ මැතිතුමාත් මේ අපට කරන ලද ධර්ම දාන මේ කුසලයෙන් අප රැස් කරගත්ත මේ සියලුම පින් ඒ සියලු දෙනාටම ධර්ම අවබෝධයේ පිණසම උපකාර වේවා. ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේලාගෙත් රවි මහත්මයාගෙත් පින්වත් දෙමව්පියන්ටත් මළගිය ඥාතීන්ටත් ගුරුවරු උපාධ්‍යයන් වහන්සේලාටත් අත්පත් වේවා. ඒ සියලු දෙනාටම ධර්ම අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම සියලු දෙනාටමත් ධර්ම අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වාසනා වේවා. සියලු දෙනාටම තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඒ වගේම අපි මතක් කරන්න ඕන පුණ්‍යානුමෝදනාත්මකව මේ අපිට මේ අවස්ථාව ලැබුණේ අපේ ගයන් මහත්මයා ඇතුළු ඒ පොතු පෙරපවුලේ සියලු දෙනා මේ නාලිකාව ආරම්භ කරලා පවත්වාගෙන යන හින්දා ඉතින් එතුමන්ටත් ඒ පවුල්වල සියලුම දෙනාටත් මියගේ ඥාතීන්ටත් ඒ සියලුම දෙනාට අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා ඉක්මන් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වෙන්න. ඒ වගේම මේ තුලානි මහත්මිය මේ සම්බන්ධ කරන රෙකෝඩ් කරන උදව් කරන අපේ ડોક્ટર කමල් රතුළුයි සම්බන්ධ වෙන සියලුම දෙනාට ඒ වගේම ප්‍රශ්න අහපු සහභාගී වෙනාගෙන ඒ සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල්වල අයටත් මේ අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙලා ඉක්මන් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වෙන්න කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. තෙරුවන් සරණයි.
සාදු සාදු. මහත්මයා තෙරුවන් සරණයි.
තුලානි මහත්මයාට තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.